මන්තීතුමේගේ යෝජනා විස්තර කරන්න ආශු මාරසිංහ මන්තීතුමා. ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
තව ටිකක් දෙන්න. මුලාසනාරුවර මන්ත්‍රීතුමියනි, මේ ඉතාමත් වැදගත් යෝජනාවක් ස්ථිර කරන්න ලැබීම සන්තෝෂයටපත් වෙනවා. මේ යෝජනාව ස්ථිර කරන්නේ නවක වදේට ලක්වෙච්ච අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට ආවර්ජනය කරමින්. මේ ගැන කතා කරනකොට මට මතක් වෙනවා අපි කරුණාරත්න පර්ණවිතාන ඇමැත්තුමා අපි විශ්වවිද්‍යාලයට යනකොට එතුමා තමයි මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණ කණ්ඩායම් දෙකක් එක්සත් සහ පොදු කියන. කරුණාරත්න පර්ණවිතාන සභාපතිවරයා තමයි එතකොට එක්සත් සංවිධානයේ නායකයා. මම මේ බොහොම වක්කීමෙන් කියන්නේ එතුමාණන් රැග් කරන්න අපිට ආවේ නැහැ, එතුමාණන්වක වැඩ දෙන්න ආවේ නැහැ, එතුමා නාවකවාදයේ දෙනවා අපි දැකලත් නැහැ. නමුත් එතුමාගේ කණ්ඩායමේ විද්‍යාපීඨයේ හිටියපු එක්සත් කණ්ඩායම තමයි අපිට නවකවාදයේ දුන්නේ. එතකොට මේ නවකවාදයේ දෙනකොට අපි දැඩි පීඩණයකට ලක් වුණා. මොකද විද්‍යාපීඨයේ එවකට පොදු ශිෂ්‍ය සහයෝගිතා පෙරමුණත් එක්සතුනුත් අතර විශාල ගැටුමක් තිබුණ කාලයක් අපි විශ්වවිද්‍යාලයට එනකොට කොළඹ විද්‍යාපීඨයේ නිරන්තරයෙන් වසා දමා තිබුණු තත්වයක තමයි අපි විද්‍යාපීඨයට පැමුණේ. එතකොට මේ නවකවදයක් එක්ක බද්ධවන දේශපාලන සංස්කෘතියකුත් තිබුණා විශ්වවිද්‍යාලය තුලේ. මොකද අපිට මතකයි නවකවදයට එක්කයි යනකොට කියන්නේ තෙල් බෙදන්න එක්කයි යනවා කියලා. එතකොට තෙල් බෙදන්න කියන්නේ අර දේශපාලන මූලධර්ම උගන්වන්න කියලා තමයි නවකවදයට එක්කන් යන්නේ. එතකොට අපි දැක්කේ අපිට තිබුණේ පීඩණය. අපි විශ්වාස කරා මේ නවකවදේ සම්පූර්ණයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් තුරන් කළ යුතුයි කියලා. ඒ නිසා අපි එවකට පළමු වසර ශිෂ්‍යයෝ හැටියට මට මතකයි 93-94 යුගයේ, ඒ යුගයේ අපි දැඩි මානසික පීඩණයකට ලක් වෙමින් අපි කල්පනා කරා අපිට ලැබිච්ච මේ අත්දැකීම වෛරයෙන් යුතුව දෙවැනි වසරට ගියාම ලබා නොදී මේක නැවැත්විය යුතුයි කියලා. ඇත්තට ඒක තමයි අපි ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වීමට ආපු කාරණයක් විශ්වවිද්‍යාලය තුළ. ඒ හරහා තමයි අපි පොදු ශිෂ්‍ය සහයෝගිතා පෙරමුණ හැටියට ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ එකම පීඨයේ බවට පත් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ. අපි පෙන්නුම් කරා දේශපාලන මතවාදයක් දරන්න නවකවදේ අවශ්‍ය නැහැ කියන එක අපි ක්‍රියාවෙන් ඔප්පු කරා. ඒ හරහා තමයි අපිට හැකියාවක් ලැබුණේ අන්තර් ශිෂ්‍යදල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහයෝගයත් ලබාගෙන නවකවදේට විරුද්ධව සටන් කරන්න. නවකවදේ සම්පූර්ණයෙන් මම මොහොත් මහත් වගකීමෙන් ප්‍රකාශ කරනවා, ඒවකට විද්‍යාපීඨ සංගමයේ අපේ හිටපු සභාපතිවරුත් මේ අවස්ථාවේ මෙනෙහි කරනවා, විමල් පෙරේරා මලින් දිසානායක වගේ ඒ වගේ ගමගේ සහෝදරයා මෙයාදී සභාපතිවරුන් පස්සේ මටත් 1997 සභාපතිවරය වෙන හැකියාවක් ලැබුණා විද්‍යාපීඨ සංගමේ. ඒ හරහා අපිට ආදර්ශයක් දෙන්න ලැබුණා ලංකාවටම නවකවදේ තුරන් කරපු විද්‍යාපීඨයේ හැටියට. ඒ නිසා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය යෝජනා කරපු යෝජනාව ඉතාම කාලෝචිතයි. මේක අතීතේ ඉඳන් අවුරුදු ගණනාවක් ඉඳන් අපි දැක්කා. පෙරාදෙණියේදී නවකවදයට ලක් වෙලා සදාකාලික අබ්බඝාත වෙච්ච කතා, ඒවා ඒ දවස්වල බොහොම ප්‍රසිද්ධ කතා බවට පත් වුණා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතියක් හැටියට තමයි මේ නවකවදේ ඒ කාලේ පැවතුනේ. නවකවදේ නොකිය රසවත් දේවලුත් සිද්ධ වුණා. අපි කල්පනා කරේ විශ්වවිද්‍යාලය තුළදී වදයක් නොවි නවකයන් පිළිගන්න රසවත් ආකාරයෙන් සිදු කරන්න බැරිද කියන කාරණේදී විශ්වවිද්‍යාල භාෂාවෙන් අපි ඒක අර කොමන් වෙල්කම් එකක් දුන්නා. වෙල්කම් එකක් දීලා පිළිගන්න පිළි අරගෙන සමාජයේ දේශපාලනය ගැන කතා කරන්න, සංස්කෘතිය ගැන කතා කරන්න, කලාවලවල් කරන්න, මේ ආදී වශයෙන් අලුත් විදියට හිතන පරිසරයක් උදා කරන්න හැකියාවක් ලැබුණා ඒ කාලේ. එනිසා සමාජයේ මතයක් තියෙනවා නම් නවකවාදයේ දේශපාලන ව්‍යාපාර සඳහා නවකවාදයේ අවශ්‍යයි කියන එක සම්පූර්ණ වැරදි, ඒක බොරුවක්. නවකවාදයේ ලබා දෙන ශිෂ්‍යයෝ ගැන අපි අධ්‍යයනය කරා. නවකවාදයේ ලබා දෙන ශිෂ්‍යයන්ගේ ඉතිහාසය හොයලා බැලුවාම ඒගොල්ලෝ දැඩි පීඩනයට ලක් වෙච්ච, එහෙම නැත්නම් පරිසරයේ පවුල් පරිසරයේම දෙමාපියන් විසින් පීඩනයට ලක් වෙච්ච, මොකද බේබදු තාත්තගෙන් පීඩනයට ලක් වෙච්ච මෙන්න මේ වගේ දරුවෝ තමයි මේ නවකවාදයේ දෙන්න ප්‍රධාන වශයෙන් එළියට එන දරුවොත් වෙලා තිබුණේ. ඒ නිසා මේ නව මම යෝජනා කරන ඒ වගේම නවක වදේ දෙන ශිෂ්‍යයන්ට දැඩි දඬුවම් පැමිණීම විසඳුමකුත් නෙමෙයි. මොකද මේ නවක වදේ දෙන ශිෂ්‍යයන් නියමිත ආකාරයෙන් පුනරුත්ථාපනය කළ යුතුයි. එහෙන් පුනරුත්ථාපනය කරලා ඒගොල්ලන් තමන් විඳ පීඩනය තමයි මේ නවක වදේ විදිහට එළියට දාන්නේ. ඒ නිසා ඒ ගැන වෙනම මනෝවිද්‍යාත්මක සංකල්ප අවශ්‍යයි විශ්වවිද්‍යාලයට. මනෝවිද්‍යාත්මකව කල්පනා කරලා නවකවාදයේ ලබා දෙන ශිෂ්‍යයන් පුනරුත්ථාපනය කරන වැඩසටහනක් අලුතෙන් හිතන්න වෙනවා. දැන් ලෝකයේ දියුණුවත් එක්ක, මම හිතන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් සංකල්ප එනවා. ඒ හරහා අපිට පුළුවන් වෙනවා ඒ අලුත් යෝජනා හරහා මේ නවකවාදයේ දෙන ශිෂ්‍යයන් වෙනම පුනරුත්ථාපනය කරන වැඩසටහනක් යෝජනා කරන්න. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන වශයෙන්ම දේශපාලන මුහුණුවරක් ගත්ත අතකොළු සහිත ව්‍යාපාර බවට පත් වුණ ගමන්ම වෙන්නේ තමන්ගේ කල්ලි කණ්ඩායම වැඩි කරගන්න නවකවාදයේ මුවා වෙනවා. ඒ හරහා සිදු කරන කාර්යය තමයි ශිෂ්‍ය ව්‍යාපාරේ හරහා සිදු කළ යුතු විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රජාවට, එහෙම නැත්නම් සමාජයට පොසිටිව් තින්කින් පැත්තෙන් අරගෙන සාධනීය වෙනස ඇති කරන්න වඩා බලාපොරොත්තු වෙන්නේ මර්ධනය හරහා තමන්ගේ දේශපාලන මතය ඉදිරියට ගෙනියෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කර යුතුයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වර්තමාන. මොකද පීඩනයකට ලක් කරලා මතවාදයක් ඉදිරියට ගෙනියනවට වඩා පහසු පීඩනය අවම කරලා සිද්ධිනා ගැනීම තුළ ඒ පරිසරයේ හදාගෙන තමන්ට මතවාදයක් ව්‍යාප්ත කරන්න හොඳටම අවස්ථාව තියෙනවා විශ්වවිද්‍යාල ඇතුලේ. ඒ නිසා මම නැවතත් ප්‍රතික්ෂේප කරනවා නවකවාදයේ හරහා දේශපාලනය ව්‍යාප්ත කරන්න උත්සාහ කරන කණ්ඩායම් දැඩි පිළිකුලෙන් නැතුව අපි හෙළා දැකිය යුතු වෙනවා විශ්වවිද්‍යාල ඇතුලේ. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරවලට ඉගැන්විය යුතු වෙන්නේ තමන්ගේ අවශ්‍ය පරිසරයේ. අද ලෝකයේ ශිෂ්‍ය ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ වැඩිපුරම උනන්දු වෙන්නේ අලුතෙන් නිර්මාණශීලී පරිසරයක් හදන්න අවශ්‍ය වටපිටාව හදන්න වෙන යෝජනා. නමුත් අපි විශ්වවිද්‍යාලවල වැඩියෙන් දැකලා නැහැ ශාස්ත්‍ර පීඨේ පාඨමාලා, ශාස්ත්‍ර පීඨේ පීඨවලින් වෙන විශිෂ්ට සංගම් වලින් ඉල්ලලා නැහැ අපිට වෛද්‍ය පීඨේ පාඨමාලාවක් හදාරන්න අවස්ථාව දෙන්න කියන එක. මෙන්න මේ වගේ නිර්මාණශීලී අදහස් අවශ්‍යයි රටට. වාග් විද්‍යාව වගේ වෛද්‍ය පීඨේ පාඨමාලාවක් වෙනම හදාරන්න ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන්ට ඉඩ දෙනවා නම්, ඉංජිනේරු පීඨේ ශිෂ්‍යයන්ට කලා රසයේ හදාරන්න අවශ්‍ය පහසුකම් ඉල්ලනවනම්, මේ ආදී අන්‍යෝන්‍ය පාඨමාලා හුවමාරු කිරීමේ පදනම් මත අවශ්‍ය ජාතියක් ගොඩනැගෙන පාඨමාලාවන් ඇති කරන්න අවස්ථාව ශිෂ්‍යෝ ඉල්ලනවනම් මම හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාර මේට වඩා ආකර්ශනීය වෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ ඇතුළේ තියෙන ශිෂ්‍ය ව්‍යාපාරත් කල්පනා කරන්න ඕනවා. කොහොමද මේ රටේ ආකර්ශනීය ශිෂ්‍ය ව්‍යාපාර බවට පරිවර්තනය කරගන්නේ? අර පීඩණයට ලක්වෙච්ච පීඩිත කොට්ටාසය විතරක් තෝරගෙන ඒ පීඩිත කොට්ටාසය හරහා තෙරපීමක් ඇති කිරීම තුළ සමස්ත ශිෂ්‍ය ප්‍රදායේම අනාගත චින්තනය පොසිටිව් තින්කින් එක නැති කරනවාද නැද්ද කියන කාරණයක් අවධානයට යොමු කර යුතුයි. ඒ නිසා මේ යෝජනාව ස්ථිර කරමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අපේ මන්ත්‍රීතුමියගෙන ආ යෝජනාව ස්ථිර කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අමාත්‍යතුමාට විනාඩි 5ක් කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුලාසනයේ ඔබන මන්ත්‍රීතුමනි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගරු මන්ත්‍රීතුමිය මේ සභාවට මීට කලින් යෝජනාවක් ගෙනාවා මරදඬුවම වහාම ක්‍රියාත්මක කරන්න කියලා. එදා මම මේ යෝජනාවට විරුද්ධව තමයි කතා කළේ. අපි එකට අදාළ සාධාරණ හේතු දැක්වීමක් ඉදිරිපත් කළා. නමුත් මේ ඉදිරිපත් කළා තිබෙන යෝජනාවට අපි එක හිතින් පක්ෂව කතා කරනවා. රටක නීති දෙකක් තියෙන්න බෑ. විශ්වවිද්‍යාල කියන්නේ බාහිර නීතියෙන් මුදාගත් ප්‍රදේශ නෙවෙයි. වදය කියන්නේ අපරාධයක්. අපරාධ නීතිය විශ්වවිද්‍යාලය ඇතුළටත් වලංගුයි. ඒ වගේම නවක වදය සම්බන්ධයෙන් මම මේ වෙලාවේ කතා කරන්නේ, කිසි දිනක නවක වදයට සම්බන්ධ නොවුන, නවක වදය ප්‍රවර්ධනය නොකරපු විශ්වවිද්‍යාලවල වැඩ කරපු කෙනෙක් හැටියට. එම නිසා අපි මේ ගැන බොහොම නිර්භීතව අපට කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. අද තිබෙන ප්‍රශ්නය වෙනදා තරම් නොවුනත් තවමත් ඉතාමත්ම අප්‍රසන්න සිද්ධි වාර්තා වෙනවා. මෑතකදී ස්වාමීන් වහන්සේලා තමයි චෝදනාවට ලක් වුණේ නවක වදී සිද්ධි සම්බන්ධයෙන්. ඉතින් මේවා පිටිපස්සේ තියෙන සමාජ මානසික කරුණු කාරණා ටික ආශු මන්ත්‍රීතුමා, හිරුණිකා මන්ත්‍රීතුමිය පැහැදිලි කරලා ප්‍රකාශ කරන්නට යෙදුණා. තිබෙන ලොකුම අඩුව තමයි විශ්වවිද්‍යාල ඇතුලේ තවමත් මේවා එක එක් ආකාරයට සාධාරණීකරණය කරන මත ජනප්‍රියව තිබෙනවා. ඒ අය කල්පනා කරන්නේ නවක වදේ කියන ප්‍රශ්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ කතා කරන්න ගියාට පස්සෙම කතා කරන දේ තමයි මේවද කතා කරන්න තියෙන ප්‍රශ්න කියලා අහනවා. ශිෂ්‍යයන්ගේ නේවාසියාගාර ප්‍රශ්න, ශිෂ්‍යයන්ගේ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්න සහ ශිෂ්‍යෝ කල්පනා කරනවා මේ අධ්‍යාපන මර්ධනයක් තියෙනවා, නිදහස් අධ්‍යාපනය කපන්න එනවා වගේ වෙන ප්‍රශ්න ටිකක් දාලා මේක යටපත් කරන ගතියක් විශ්වවිද්‍යාලවල තිබෙනවා. මේක ඇත්තරම විශ්වවිද්‍යාලයේ ඒ ශාස්ත්‍රීය පරිසරයට, විශ්වවිද්‍යාලයේ අරමුණට කරන බරපතලම අගෞරවයක්. විශ්වවිද්‍යාලයක් කියලා කියන තැන සමාජ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා නම්, නිවැරදි වෙනුවෙන් පෙනී සිටිනවා නම්, විචාර දැනුම වෙනුවෙන් පෙනී සිටිනවා නම්, විශ්වවිද්‍යාලය ඇතුලේ එක හඬක් තිබෙන්න ඕනි. මේ මනුෂ්‍යත්වයට නිගා දෙන මේ තිරස්චීන නවක වදේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් දූරීභූත කරන්න ඕනි කියන එක ශිෂ්‍යයාගේ ඉඳලා ආචාර්යවරු ඉඳලා සේවකයා දක්වා හැමෝම කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕනි මතයක්. ඒ මතය අපේ විශ්වවිද්‍යාලවල නැහැ. ඒකයි මෙතන තියෙන සංස්කෘතික ප්‍රශ්නේ. එම නිසා කිසිම දැන් අනිත් පැත්තට ගත්තාම පස්සේ ওই තර්කවලච ලොකු පදනමකුත් නැහැ. මේ ලංකාවේ එදා මෙදා තුර හැම ආණ්ඩුවක්ම වගේ මේ විශ්වවිද්‍යාලවල ඒවා දියුණු කරලා තිබෙනවා. නිවාසයාගාර දාස් ගණන් වැඩි කරලා තිබෙනවා. අපේ රජය ආවට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ගෙවන ශිෂ්‍යාධාර දීමනා වැඩි කරලා තිබෙනවා. යම් යම් ප්‍රශ්න ඇති වෙලා තිබුණා සයිටම් කාලෙම අපි දැක්කා. යම් යම් ප්‍රතිපත්ති ප්‍රශ්න මත අපිත් හිටියේ සයිටම් එකට විරුද්ධව. එහෙම තිබුණත් අවසාන වශයෙන් ගත්තාන් පස්සේ එහෙම නිදහස් අධ්‍යාපනයක අපාදු කරගන්න, විශ්වවිද්‍යාල මර්ධනය කරන්න, ලෝක බැංකු කුමන්ත්‍රණ ඒවා ඔක්කොම ප්‍රලාප. ඒවා මොකක්වත් නැහැ. ඒවා තියෙනවායි කියලා වෙලා නවක වදේ සාධාරණීකරණ ගතියක් තාම විශ්වවිද්‍යාලවල තිබෙනවා. ඒක ඉතාමත්ම අශිෂ්ට සංස්කෘතියක තිබෙන ලක්ෂණයක්. ලෝකෙ කොහෙවත් දියුණු විශ්වවිද්‍යාලයක කොහොමත් ඉතාම අග්‍රගන්නේ විශ්වවිද්‍යාලයේ මුල් පෙළේ විශ්වවිද්‍යාල කොහේකවත් මේ වගේ දේවල් වාර්තා වෙන්නේ නැහැ. අපි රටක් හැටියට කොච්චර නොදියුණුද කියන එක තමයි අපේ විශ්වවිද්‍යාලවල මේවැන් පෙන්නුම් කරන්නේ. ඒම නිසා හෝඩියේ ඉඳලා නිදහස් අධ්‍යාපනය ලබාගෙන, මහපොළ ශිෂ්‍යත්වයෙන් ශිෂ්‍යාධාරයෙන් ආධාර ලබාගෙන මේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ඉහළම ඵලයේ භුක්ති විඳින ශිෂ්‍ය ප්‍රජාව අතරින් මේක තුරන් කරන්නට නම් විශ්වවිද්‍යාලවල ඇතුලේ මේ සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු මට්ටමේ කැපවීමක් අවශ්‍යයි. මේ රිචඩ් පතිරණ අමාත්‍යතුමා මේ නීතිය ගෙන කාලේ අපට මතකයි, අපි විශ්වවිද්‍යාලවලින් එළියට ආවත් අපි ළඟ සම්බන්ධකම් තිබුණා. ඉතාම දරුණු ගණේ නවක වදේ තිබිච්ච කාලයක තමයි රිචඩ් පතිරණ අමාත්‍යතුමා මේ නීතිය ගෙන. මේක මහා බරපතල නීතියක්. මේක හැටියට නිකන් රවලවත් බලන්න බෑ. ඒ තරමට මේ නීතිය විතරම තද නීතියක්. හැබැයි ආශු මාර්සිංහ මන්ත්‍රීතුමා කීවා වගේම දැන් මේ විශ්වවිද්‍යාලවලට එකපාරටම ගිහිල්ලා මේ පොලිසිය දාලා ඉවර වෙලා නවකදේ අල්ලගෙන ඉවර වෙලා ඒ අය හිරගත කරන ඒ පරිපාටියේ මේක ගිනියන්ට අමාරුයි. ඒ වෙනුවට ඇත්තෙම කියනවා නම් මේ මාෂල් ක්‍රමයේ ශවිශක්තිමත් කළා, මේ වගේ මානසික ප්‍රශ්න තිබෙන මේ රැග් ලීඩර්ස්ලා වෙනම අඳුරගෙන ඒ අයත් පුනරුත්ථාපනය කරමින් අපරාධ නීතියට මේ අය ගැට ගහන්න පුළුවන් ආකාරයට මේ නීතිය දිහත් අලුත් ආකාරයට බලන්න පුළුවන් වේද කියලා මේ විවාදය ප්‍රයෝජනට ගන්න කියලා මම ඉල්ලා සිටින්නට කැමතියි. අනිත් කාරණාව තමයි විශ්වවිද්‍යාලවලින් සමහර පීඨවලින් දැන් මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බැහැර වෙලා තිබෙනවා. නවකද සිද්ධි වැඩිපුරම වාර්තා වෙන්නේ ශාස්ත්‍ර පීඨ ආශ්‍රයෙන්. ඒ වටත් යම් යම් හේතු තිබෙනවා. ඒ ඔක්කොම මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එම නිසා දැන් අවශ්‍ය වෙලා තිබෙනවා විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ මේ පරිපාලන අංශවල සහ ශාස්ත්‍රීය ප්‍රජාව අතරින් මේ වෙනදා එලිපිටම සාධාරණීකරණය කරපු අපි විශ්වවිද්‍යාල වන කාලේ නවකදයේ උපසංස්කෘතියක් උපසංස්කෘතියෙන් පිළි ඒක යථාර්ථයක් ඒවා අපි පිළිගන්න ඕනි ඕක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේක වෙන්නේ සමාජානියෝජනය කියලා මහා ප්‍රබුද්ධ තර්ක ගොඩක් ගෙන ආවා මේ තිරස්චීන සමාජවාදයට පක්ෂපාතීව අද එහෙම එකක් නැහැ නමුත් අද එහෙමක නොවුණත් මේවා හොර රහසේ යටින් සාධාරණීකරණය කරගෙන යනවා. ඒවට අපි කියන්නේ මේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වය කියලා. ප්‍රචණ්ඩත්වයේ තිබෙන්නේ මේ ඍජු තලයේ විතරක් නෙවෙයි. ආර්ථික ව්‍යවහාත්මක තලයේ නෙවෙයි සංස්කෘතික තලයේ තිබෙනවා. විශ්වවිද්‍යාල නවක වදේ කියලා කියන්නේ අපේ රටේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වය පෙන්눔 කරන එක අවස්ථාවක්. එම නිසා අපි සංස්කෘතික වෙනවා කියලා කියන්නේ. විශ්වවිද්‍යාල යහපත් සංස්කෘතියකට බර වෙනවා කියලා කියන්නේ කිසිම නවක වද සිද්ධියක් වාර්තා නොවන ආකාරයට විශ්වවිද්‍යාලපත් වෙන එකයි. එහෙම විශ්වවිද්‍යාල ලෝකෙ තිබෙනවා. මනුෂ්‍යත්වයට උපරිම ආකාරයට කොහෙවත් නැතුණත් රටේ කොතනවත් නැතුණත් දේශපාලන නැතුණාට ආර්ථිකය නැතුණාට ආයතන පද්ධතිය නැතුණාට රටේ නීති ක්‍රමයේ නැතුණත් විශ්වවිද්‍යාලවල උපරිම මනුෂ්‍යත්වයට ගරු කරන සංස්කෘතියෙන් හදාගෙන තිබෙනවා නම් ශාස්ත්‍ර බුද්ධි ප්‍රජාව ඇයි අපේ විශ්වවිද්‍යාලවලට මේක බැරි වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තිබෙන්නේ. එම නිසා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේ වෙලාවේ මේ කාරණේ මතක් කරනකොට අර පරණ ගල් රෝල් තර්ක අපිට දාන්නේ නැතුව ලෝකේ ඔක්කොම ප්‍රශ්න තියදී මේ ප්‍රශ්නේ කතා කරන්න එනවා කියලා බලන්නේ නැතුව මේක ඇත්ත විවේචනයක් හැටියට බාර ගන්න කියලා අපි ඉල්ලා සිටිමින් අපි සියලු දෙනාම නීතිමය පැත්තත් පුනරුත්ථාපනයේ පැත්තත් සංවාද සාකච්ඡා පැත්තත් මේකට යොමු කරගෙන ඉවරලා මේ සමාජ දුර්ගුණය අපේ විශ්වවිද්‍යාල වලින් පිටමං කරන්නට අපි සමාජයක් හැටියට එකට වැඩ කරමු කියන පණිවිඩය තමයි අපට දෙන්නේ. ඒ පණිවිඩය සුවද සිතින් අපේ විශ්වවිද්‍යාල ප්‍රජාව ශිෂ්‍ය ප්‍රජාව බාර දෙනු ඇතයි කියලා අපි විශ්වාස බාර ගනු ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක නවත්තන්න තියෙන හොඳම ක්‍රමය තමයි පළවෙනි වසරේ ශිෂ්‍යෝ නවක වදයට ලක් වෙච්ච අය දෙවෙනි වසරේදී ඒක කරන්නේ නැහැ කියලා තමන්ගේ හදවත්වලට ප්‍රතිඥාවක් දීලා ඒ අනුව වැඩ කිරීමෙන් මේක නවත්තලා දාන්න පුළුවන්. ඒක හැබැයි අමාරු කටයුත්තක්. ඒ අමාරු කටයුත්ත වෙනුවෙන් අපේ විශ්වවිද්‍යාල යොමුන ඇතයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි නියෝජ්‍ය අමාත්‍යතුමනි. මිලඟට ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
එහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි. අපේ හිරුණිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය ඉතාමත් වැදගත් ඒ වගේම සමාජයේ කතාබහට ලක්වෙන අපේ රටේ උගත් බුද්ධිමත්යයි කියලා අඳුනගන්න අපේ දරු පරපුර මුල් අවධියේදී මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව අද දවසේ ඉදිරිපත් කරපු මේ යෝජනාවට එක හිතින්ම එකඟත්වයේ සහ සහයෝගයේ පළ කිරීමින් කාලයනුකූලව පුංචි අදහස් කීපයක් එකතු කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යෙක් ඇතුල් වෙලා නවක වදේ විඳින්න ඕනයිද කියන ප්‍රශ්නේ අපි පළමුවෙන්ම අහන්න ඕන. මගේ හෘද සාක්ෂිරේ එකඟ වුණා විශ්වවිද්‍යාලයේ දක්වාවේ දරුවා ඇතුල් වෙදී නවක වද මොනතරම් ප්‍රමාණයක් විඳලා දෙන්නේ. පෙර පාසලෙන් පටන් ගත්තම පෙර පාසල් අධ්‍යාපනයේ ඉඳලා විවිධ වද වේදනා මැද්දේ ඊට පස්සේ පාසල් අධ්‍යාපනයේ ඇතුල් වෙන්න දෙමව්පියෝ මොනතරම් නවක වද විඳිනවද මේ දරුවන්ව පාසල් ගත කරන්න. සමහර දෙමව්පියෝ පිකටින් කරනවා. දරුවා තේරුන්නේ නැහැ කියලා. විවිධ චක්‍රලේඛන මැද්දේ මේ දරුවා පාසල් ඇතුල් කරගන්න ලකුණු ප්‍රමාණය හොයාගෙන යනවා. අපි අහලා තියෙනවා සමහර අම්මලගේට ලිංගික අල්ලස් දෙන්න පවා සිදු වෙලා තියෙනවා. මේ රටේ ලංකීය අපි අකමැති වුණත් මේවා කතා කරන්න උනක් කාරණා. එතනින් දරුවා විතරක් නෙමෙයි අම්මා තාත්තා පවා මේ වද වේදනා වලට නැත්තම් මේ යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි දරුවව මූලික අධ්‍යාපනයට ඇතුළු. එතනින් පස්සේ බලපුවාම ශිෂ්‍යත්වයේ පස්සේ දුවගෙනවා. ශිෂ්‍යත්වයේ වෙනුවෙන් දෙමව්පියෝ පුදුමාකාර මහන්සියක් කැපකිරීමක් සහ වියදමක් දරනවා. ශිෂ්‍යත්වයෙන් පස්සේ හොඳ පාසලක් හොයාගෙන දුවනවා. ඊට පස්සේ උසස් පෙළට ගිහිල්ලා උසස් පෙළින් සමත් වෙන මේ දරුවා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ විශ්වවිද්‍යාලය තුලත් නවක වදේ ලබා දෙනවා නම් විශ්වවිද්‍යාල තුලත් අර පීඩාවට පත් වෙලා සමන්ගේ අරමුණු ජයග්‍රහණය කරගන්න ආපු දරුවට තවත් තලාපිලිම් වලට ලක් කරනවා නම් ලාංකීය දේශපාලනට බොහොම කටුක දිස්ත්‍රික්කයකින් දායාද කර වර්තමාන තරුණ දේශපාලන නායකයෙක් විදිහට මම හදවතින් මේ පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි අපේ සෙරණත් පරණවිතාර අපේ මේ පරණවිතාරණ ඇමතුමාගේ කතාවේ අවසන් කළා තමත් මේ වැදගත් වැකියකින්. ඒ තමයි පළවෙනි වසරේ එදා නවක වදේ විදපු ශිෂ්‍යය තමයි දෙවෙනි වසරට එන්නේ. හිරුණිකා ප්‍රේමචන්ද අපේ මන්ත්‍රීතුමීගේ කතාවේදීත් කිව්වේ දෙවෙනි වසරේ ශිෂ්‍යයෝ තමයි කුලියට නිවාස අරගෙන පළවෙනි වසරේ ශිෂ්‍යයන්ට නවක වදේ දෙන්නේ. අර ලියවුණු එක ලිපියක් දෙකක් එතුමිය කියුණා. ඔය වගේ තව නොලිවිච්ච ලිපි කොච්චර ඇද්ද මුලාසුනි ගරු මන්ත්‍රීතුමියනි. නොලිවුණු දුක්බර කතා මොනතරම් වසම් වෙලා මේ සමාජ අම්මල තාත්තලා යටපත් කරගෙන හදවත් තුළ දුක් විඳිනවා ඇද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. එහෙනම් මෙතන මේ ආණ්ඩුවකටවත් මේ පාර්ලිමේන්තුවටවත් මේ මැතිවරු ඇමතිවරු විදිහට අපිටවත් එහෙම නැත්නම් මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ටවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැයි කියන එක මේ සභාවේ අද කතා කරපු බොහෝ අයගේ කතා වලින් ප්‍රකාශ කළා. අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ පළවෙනි යෝජනාව අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගෙන් ආවෙත් අධ්‍යාපන ශාස්ත්‍රයට. ඒ අනුව අද දවසේ ඉතාමත් වැදගත් දවසක්. පුංචි දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා ඔවුන්ගේ අයිතීන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සමානතාත්මය පිළිබඳව අපි කතා කළා. ඉන් අනතුරු අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ කල්තැබීමේ යෝජනාවත් මෙවැනිම යෝජනාවක්. ඒ නිසා මම ගරු මන්ත්‍රීතුමුන්ට ආරාධනා කරනවා මේ පිළිබඳවත් ඔබගේ අදහස් සහ ඔබ සම්බන්ධ වෙනවා නම් හොඳයි කියලා. එතසා ගොඩනැගිලි යටිතල පහසුකම් සම්වර්ධනේ ඒ විශ්වවිද්‍යාලවලට අවශ්‍ය කරන පහසුකම් සපයනවා වගේම මුලස්සුනේ ගරු මන්ත්‍රීතුමීනි අපට ඒක අවුරුද්දක් හරි මේ ප්‍රතිපාදන වෙන් කරනව අයින් කරලා පුළුවන් නම් ආකල්පමේ වශයෙන් මේ තරුණයෝ ටික පෙළගස්සන්න අපිට මේ සමාජයේ හදන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඔබතුමියමයි මූණ දිහායි බලනවා මම හිතන්නේ කාලේ ඕන ඇති අද දවස් තියෙන අනිකුත් වැඩසටහන් වෙනුවට සමගේ මම කතාව අවසන් කරනවා. කෙසේ වේ හෝ අපි අද දවසේ මේ කතා කරන පෙරුණිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාව අහගෙන ඉන්න ඒ වගේම මේ පිළිබඳව හැන්සාට් කියවල බලන මේත් පිළිබඳව තොරතුරු හොයා බලන මේ පිළිබඳව මැදිහත් වෙන තවත් විශ්වවිද්‍යාල තුල නවක වදේ ලබා දිය යුතුයයි කියන ශිෂ්‍යයන්ට ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරනවා. ඔබට යෝජනා කරනවා ඔබෙන් පසුපස එන සහෝදර නංගිල මල්ලා ඔබේම නංගිල මල්ලා කියලා හිතන්නේ ඔබේම ගෙදර ඉන්න ඔබේම අම්මගේ තාත්තගේ කුසේ පලාගෙන ආපු සහෝදරයෙක් කියලා හිතලා ඔවුන් ආදරයෙන් රැක බලා ගන්න ඔවුන් ආදරයෙන් ආරක්ෂා කරන්න ඔවුන්ට ආදරය කරන්න ඒ අනුව ඔවුන්ට ලෝකේ පෙන්ලා දෙන්න එඩුකේෂන් ඇන් ට්‍රේනින් අධ්‍යාපනය සහ හුරුව තුළ ලෝකේ ජය ගන්න බැරි තැනක් නැහැ. එතින්ට යන්න අපේ සමාජයේ පෙළගස්සන්න අපි හැමෝටම පුළුවන් කියන අදහස ප්‍රකාශ කරමින් අපේ මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාවට එකඟත්වය ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට වෛද්‍ය නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමාට ආරාධනා කරන ඔබතුමාටත් විනාඩි 5ක කාලයක් තියෙනවා.
ස්තුතියි. ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය නවක වදයේ සම්බන්ධයෙන් යෝජනාවක් අරගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවෙත් රටෙත් මේ පිළිබඳව අවධානය යොමු කරපු එක ගැන වටිනවා. දැන් මම මේ මාතෘකාවට ප්‍රවේශ වෙන්නේ නවක වදය දීපු කෙනෙක් හෝ නවක වදයට භාජනය වෙච්ච කෙනෙක් හැටියට නෙමෙයි. මම ඉගෙනගත්ත ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුල අපි නවක වදය දෙන්නෙත් නැහැ, නවක වදයට භාජනය වෙන්නෙත් නැහැ. නමුත් දැන් මේ 1998 පනතක් ගෙනහල්ලත් අවුරුදු 20කට පස්සෙත් අපිට මේ නවක වදය පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එනිසා මේ මාතෘකාව මතුපිටින් අරගෙන එහෙට මෙහෙට ප්‍රහාර එල්ල කරනවට වඩා මම හිතනවා අපි අසාර්ථක වුණේ කොතනද කියන එක පිළිබඳව යම් කිසි ආකාරයක ගැඹුරු විශ්ලේෂණයක් කරන්න ඕන කියලා. දැන් අපේ රටේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් රටේ ජනතාවට මුලින්ම මතක් වෙන කාරණිකුත් තමයි නවක වදේ. ඒ තරමටම විශ්වවිද්‍යාල සහ නවක වදේ ගැට ගහලා තිබෙනවා. හැබැයි නවක වදේ කියන එක ආරම්භ කරේ අපේ විශ්වවිද්‍යාලවල නෙමෙයි. ඒක පටන් ගත්තේ අපේ මහා විහාරයෙන් හරි අභයගිරියෙන් හරි නෙමෙයි. ඒක පටන් ගත්තේ ලංකා විශ්වවිද්‍යාලයෙන් නෙමෙයි. ඒක යුරෝපයේ උතුරු ඇමරිකාව ඇතුළු විශ්වවිද්‍යාලවල ආපු සංස්කෘතියක්. විශේෂයෙන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පවා. ඒ සංස්කෘතිය අපි වගේ පසුගාමි රටවලට එනකොට එය තිබුණු මුල් සංස්කෘතික ලක්ෂණ වලින් වෙනස් වෙලා ඒට යම්කිසි ආකාරයක ප්‍රචණ්ඩත්වයක් හිංසාවක් එකතු වෙලා තිබෙනවා. අපි කවුරුවත් මේ වදයට හිංසාවට ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැහැ. ඒ නවක වදයෙන් හෝ වේවා, ප්‍රවීණ වදයෙන් හෝ වේවා, ඒ විශ්වවිද්‍යාල තුළ හෝ වේවා, ඒ පොලිසිය තුළ හෝ වේවා, ඒ හමුදාව තුළ හෝ වේවා, ඒ වෙනත් රාජ්‍ය ආයතන තුළක් හෝ වේවා, වදයක් හිංසාවක් සිද්ධ වෙනවා නම් අපි කවුරුත් ඒක අනුමත කරන්නේ නැහැ. දැන් ඇයි අපට එහෙමනම් අවුරුදු 20ක් නීති ගෙනල්ලත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තවමත් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න බැරි වෙලා තිබෙන්නේ? අපි කවුරුත් පිළිගන්නවා අපේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය නොවුණත් හැම පීඨයක නොවුණත් සමහර තැන්වල දරිය නොහැකි මට්ටමකට ප්‍රචණ්ඩත්වයක් දක්වා මේක වර්ධනය වෙලා තිබෙනවා. දැන් බොහෝ වෙලාවට අපේ විශ්වවිද්‍යාලවල තිබෙන ශිෂ්‍යයින් විසින් කරනු ලබන සාධනීය, ප්‍රගතිශීලී, නිර්මාණාත්මක, සමාජයට වැඩදායී වන බොහෝ කරුණු සාකච්ඡාව පැත්තක තියලා මේක තමයි ප්‍රමුඛ වෙලා තිබෙන්නේ. ඇත්තටම නවක වදයට භාජනය වෙන්න හෝ නවක වදය සිද්ධ කරන්න ශිෂ්‍යයන් යොදවන කාලයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් කලාවලට, ක්‍රීඩා උත්සවවලට, පර්යේෂණවලට යොදවනවා. නමුත් අපේ කිසිදු මාධ්‍යයක් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට කොයි හෝ නවක වද සිද්ධියක් වුණාට පස්සේ ඒ උළුප්පාදයක් වීම තමයි කරන්නේ. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන් හිටපු ඇමතිවරු ඒ නවක වද සිදුවීම ඉතාම රසකර කර මාධ්‍යවලට ඇවිල්ලා අහවල් විශ්වවිද්‍යාලයේ, අහවල් පීඨයේ, අහවල් දෙපාර්තමේන්තුවේ, අහවල් හොස්ටල් එකේ, අහවල් ටොයිලට් එකේ මෙන්න මෙවැනි සිදුවීමක් සිද්ධ වුණා කියලා බොහොම රසකර කර කියන අවස්ථා තිබුණා. මට මතක් වෙනවා ඇමතිවරු එහෙම කියන ආකාරය ගැන. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ නවක වදයත් එක්ක ගැට ගහනවා දේශපාලනය. මේ ගැන සමහර මන්ත්‍රීවරු අදහස් පළ කරා. ඒ කියන්නේ යම් කිසි ශිෂ්‍යයෙකුට, විශේෂ පුද්ගලයෙකුට ඒ පුද්ගලයන් අතරනොත් අපේ රටේ උසස් පෙළ වැනි තරඟකාරී විභාගයකින් ඉහලින් සාමාර්ථ ලබලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන 20,000ක් වැනි අවම ශිෂ්‍යයින් ප්‍රමාණයෙන් කොටසකට වදය දීලා ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා හිංසා කරලා යම් දේශපාලන මතයක් හෝ යම් දෘෂ්ටිවාදයක් ඒ අයගේ ඔළුව තුළ රිංගන්න පුළුවන්ද? මං කියන්නේ සාමාන්‍ය දවසක්වත් පාසල් නොගිය කෙනෙකුටවත් එහෙම දෙයක් කරන්න බෑ. එහෙම දෙයක් කරනවා කියලා කවුරු හිතන එකම මෝඩකමක්. එහෙම දේශපාලන මතවාදයන් වපුරවන්න බෑ. ඒ නිසා මේ අද පවතින විශ්වවිද්‍යාල තුල නවක වදයේ මුවාවෙන් පවතින යම් මේ ප්‍රචණ්ඩත්වයට දේශපාලන ලේබල අලෝල අපි මේකට පහර දෙන්න ගියොත් එහෙම මේක කවදාවත් තුරන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතු තිබෙනවා මේකේ තිබෙන මේ ඇත්ත අර කිව්වා වගේ සමාජ, ආර්ථික, මනෝවිද්‍යාත්මක කාරණාවලට අපි ප්‍රවේශ වෙන්න. දෙවැනි කාරණය තමයි සමහර අය යෝජනා කරනවා මේවත් ඔක්කොම පදනම් කරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දේශපාලනේ තුරන් වෙන්න ඕන. ඒ අදේශපාලනික වෙන්න ඕන. ඉතින් විශ්වවිද්‍යාල ඇතුලේ දේශපාලනේ නැත්තම්, සංවාද මතවාද නැත්තම්, වේ විවාද නැත්තම් කොහෙද දේශපාලනේ තිබෙන්නේ? දැන් දේශපාලනය යම් විදග්ධ තලයකට ගේන්න නම් ඒක විශ්වවිද්‍යාල වැනි ශාස්ත්‍රාලීය අවකාශයන් තුල සාකච්ඡාවට ලක් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි දැන් මේ පනත. දැන් මේ පනත ගෙනාවේ නවක වදයට එරෙහිව නවක වදය දෙන අයට දඬුවම් කරන්න. හැබැයි අපි මේ අවුරුදු 20ක ඉතිහාසය පෙරලා බැලුවොත් එහෙම විශ්වවිද්‍යාලවල මේ පනතෙන් දඬුවම් කරලා තියෙන්නේ කාටද? ඇත්තටම විශ්වවිද්‍යාලවල නවක වදය දෙන අයටද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පරිපාලනයට උවමනා කරන ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරකම් අඩාල කරන්න ඕන ඉලක්ක සහගත කරේටද? මම හොඳට පැහැදිලිව කියන්නම්, ශිස්සංගම නායකයන් ඉඳලා ඒ කණ්ඩායමවල ක්‍රියාකාරකයන් ඉඳලා ඒ අයට දඬුවම් කරන්න මේක පාවිච්චි කරලා තිබෙනවා. දැන් මේකේ හාස්‍යන කරුණ තමයි මේ නවකෝද පනතෙන් දඬුවම් කරනවා පළවෙනි වසර ශිෂ්‍යන්ටත්. දැන් නවකවදය කියන එකේ අර්ථයෙන් වෙන්නේ ජ්‍යෙෂ්ඨයන් විසින් නවකයන්ට දඬුවම් මේ වදේ ලබා දීම නම් ඔවුන්ට ශාරීරික මානසික යම්කිසි ආකාරයක අවමානයක් ලක් කිරීම නම් ඒ වසරේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොහොමද නවකවද පනතෙන් දඬුවම් ලක් කරන්නේ? මේ වෙනකොටත් මේ පනත හරහා ගාල්ලේ ලබුදුවේ එච්.එන්.ඩී. එකේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට දඬුවම් කරලා තිබෙනවා. අත්තරම වරගෙනත් තිබෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පල්නොස් ශිෂ්‍යයන් කීප දෙනෙකුට මේ හරහා දඬුවම් කරා. ඒ කියන්නේ මේ නවකෝද පනත පාවිච්චි කරලා තිබෙන්නේ ඇත්ත නවකෝදය තුරන් කරනවට වඩා ඒ විශ්වවිද්‍යාල පරිපාලන උමනා කරන යම්කිසි ආකාරක ශිෂ්‍ය දැනුමකට ලක් කරන්නටයි. ඒ නිසා දැන් වෙලා තිබෙන්නේ අපි කවුරුත් පිළිගන්නවා කිසිවෙක් ප්‍රචණ්ඩත්වයට හිංසනයට ලක්වෙ නොවිය යුතුයි කියලා. නමුත් මේ යම්කිසි ආකාරයක දේශපාලන උමනාවන්ට හෝ ඉතාම ළඟ තමන්ට කරගන්න පුද්ගලික අවශ්‍යතාවයන්ට පාවිච්චි කරාට පස්සේ අපිට මේ අරමුණට යන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාව මතුවෙන එක හොඳයි. අර කරුණාත් පරණවිතාන මන්ත්‍රීතුමා අවසන් කරා වගේ පළවෙනි වසර ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් නවකදෙර භාජනය වෙන අය ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා නම් අපෙන් පස්සේ මේක වෙන කණ්ඩායම් වලට දෙන්නේ නැහැ කියලා මේක නතර කරන්න පුළුවන්. හැබැයි ඒ අතරේ මං කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ කවුද කියන එක පිළිබඳව ඔවුන් හැමතිස්සෙම ප්‍රචණ්ඩකාරී ඔවුන් හැමතිස්සෙම උද්ඝෝෂණ නිරත වෙන අය ඔවුන් මේ දැක්කොත් වද දෙන අය එහෙම කියන්නේ එහෙම ලේබල් එක අලවන්නේ නැතුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් ගැඹුරු ප්‍රවේශයක් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම තමයි මතක තියාගන්න උද්ඝෝෂණ කියන ඒවා මේ බලහත්කාරයෙන් ශිෂ්‍ය වර්ගෙන කරන ඒවා නෙමෙයි. දැන් කවුරු හරි කියනවා නම් පළවෙනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් උද්ඝෝෂණයට ගන්න කියලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවුරුදු 3කට හෝ 4කට පස්සේ උපාධිය අරගෙන ගෙදර ඉඳලා ඒ උපාධියට රජ රැකියාවක් හෝ උල්ලේ නිල රැකියාවක් නොලැබුණාට පස්සේ එක්කෝ තමන්ගේ දරුවා අතේ තියාගෙන නැත්නම් බඩදරු අම්මලා උද්ඝෝෂණය කරන්නේ බලහත්කාරයෙන්ද නෑ. ඒ අයට සාමූහිකත්වයක් තිබෙනවා. ඔවුන් පොදු ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එතකොට තමන්ගේ කණ්ඩායමතුල සාකච්ඡා කරලා ඔවුන් ඒ උද්ඝෝෂණයට සම්බන්ධ වෙනවා. ඉතින් අපි ෆස්ට් ඉයර් එකේ උද්ඝෝෂණ සම්බන්ධ වුණා විතරක් නෙවෙයි අපි ෆයිනල් ඉයර් එකේ සම්බන්ධ වුණා. අපි ඒවට නායකත්වයක් දුන්නා. හැබැයි කවදාවත් එවැනි කරුණු කාරණා ඒ ප්‍රශ්නාවට පස්සේ අපි ඒවා පැහැදිලි කරලා දුන්නා මිසක් ඒවා බලහත්කාරයෙන් කරන්න බෑ සහ කරන්න ඕනවත් නැහැ. ඒ නිසා අපේ මේ හිරුගා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමියගේ ප්‍රවේශය වැදගත් වෙනවා. මම හිතනවා මීට වඩා ගැඹුරට ගිහිල්ලා මේ නීතියම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අර කිව්වාගේ යම් සංස්කෘතික ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. මේ නවක වදය ලබා දෙන ඒ කණ්ඩායම අපි තෝරගන්න ඕනවා තියෙනවා. ඔවුනුත් ඇත්තට මේ රටේ දරුවෝ. ඔවුන්ට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නට මම හිතන්නේ ඔවුන් ප්‍රචණ්ඩත්වයේ දිගටම පාවිච්චි කරනයි කියලා. නමුත් ඒ අයත් මේ සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කරන්න පුළුවන් ආකාරයේ ප්‍රවේශයක් අපි ලබා ගත යුතුයි කියන යෝජනාව කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්වන්තිතුමා. ඊළඟට අපි යෝජනාව ඉදිරිපත් කරපු හිරුණිකා ප්‍රේමචන්ද මන්ත්‍රීමියට දෙනවා කෙටි වේලාවක් ඔබතුමියට මේ යෝජනාව දක්වපු අදහස් කරුණු සඳහා කාරණා ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමිය. මම මේ වෙලාවේ නැවත නැවතත් කියා සිටින්නේ මා මේ ලබාගත සියලුම තොරතුරු මගේ පෞද්ගලික අත්දැකීම් නෙවෙයි, මා මේ රටේ විශ්වවිද්‍යාලයක ඉගෙනගත් සිසුවියක් නෙවෙයි. ඒ නිසා මේ සියලුම තොරතුරු වගකීමක් සහිතව සමහරක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්ම මට ලබා දීපු සහ ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් විසින් ලබා දීපු තොරතුරු මම සභාගතත් කරා. දැන් මේ තොරතුරු ඉතාමත් වගකීමක් සහිතව මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරේ. විශේෂයෙන්ම නලින් ජයතිසි මැතිතුමා ප්‍රකාශයක් කරා කතාව අවසන් වෙනකොට. මම ඉස්සෙල්ලා කරපු ප්‍රකාශයක් පිළිබඳව මේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඇත්තටම කියනනම් එය පවා මම කිව්වේ මගේ පෞද්ගලික මතයක් නෙවෙයි. යම් පළවෙනි වසර ඉගෙන ගන්නා යම් යම් ශිෂ්‍යාවන් කණ්ඩායමක් විසින් මට ප්‍රකාශ කරපු දෙයක්. ඔවුන් සමහරක් වෙලාවට දන්නෙත් නෑ මේ යන කාරණා මොකද්ද කියලා. ඒ කෙසේ හෝ වේවා මමත් පිළිගන්න ඔබතුමා කියපෙක් කාරණාවක් විශ්වවිද්‍යාල ඇතුළේ යම් කිසි දේශපාලනයක් ගැන කතා කරන මතිමතාන්තර විවේචන අන ගොඩක් දේවල් තිබිය යුතුයි. විශ්වවිද්‍යාලකින් තමයි අපි සම්පූර්ණ පුද්ගලයෙක් එළියට දාන්නේ. හොඳ පුද්ගලය කෙලියට දාන්නේ. ඉතින් ඒත් අපිට තින කනගරුදායක තත්ත්වය තමයි ලෝකයේ විශේෂයෙන්ම එංගලන්තේ, ඇමරිකාවේ, නෙදර්ලන්තේ වගේ රටවල්වල මම දැනුවත්ව අර රැගින් කියලා මේ පටන් ගත්ත මීට අවුරුදු 20කට 30කට 1970 ගණන්වල මේ පටන් ගත්ත දේ අද ලැබෙනකොට ඔවුන් විසින් බැහැර කරපු කාරණාවක් අද වෙනකොට ප්‍රචණ්ඩකාරී විදියට අපේ ලංකාවේ, ඉන්දියාව, පකිස්තානෙ වගේ රටවල් වල තවමත් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ශිෂ්‍යයන්ගේ මේ ක්‍රියාත්මක කරන ශිෂ්‍යනුත් ඉන්නේ යම්කිසි මානසික පීඩනයක. ඒ නිසා තමයි ඔවුන් තවත් කෙනෙක්ව පීඩා කරලා යම්කිසි විදියකින් හිතට පොඩි සතුටක් යම්කිසි විදියකින් හිතට යම්කිසි අර දෙයක් ගන්නෙ නිකන් ඒක තව කෙනෙක්ව පීඩාවට පත් කරලා ඒක පිළිබඳව දැකලා විනෝදයට හෝ සන්තෝෂයට පත් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ මනස මානසිකත්වය පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ යම් දැන් අපි මේ මීට අවුරුදු 20කට කලින් ඇමතුමා විසින්, අධ්‍යාපන ඇමතුමා විසින් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු පනතක් තියෙනවා. මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. මේක ක්‍රියාත්මක වෙනවා නම් මේක අපේ ඇස් දෙකට පේන ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක ඇත්තටම වැරද්ද කරන පුද්ගලයා අර අපේ නලින් ජයතිස්සමැතුමා කව සමහරක් වෙලාවට යම් යම් පරිගැනීමේ චේතනාවන් වලට මේ අනවශ්‍ය පුද්ගලියොත් මේකට නවක වදය කියන මාතෘකාව යටතේ අත්අඩංගුවට ගන්නවා කියලා. මේක ඇත්තටම හරි විශේෂ විමර්ශනයක් කරලා තවමත් නිහඬව මේ විශ්වවිද්‍යාල ඇතුළේ, විශ්වවිද්‍යාල පිටත යම් යම් කුලියට කාමර අරගෙන, ගෙවල් අරගෙන මේ දේවල් සිද්ධ වෙනවා. තවමත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පනතේ පැහැදිලිව තියෙනවා, කොටින්ම කියනවා නම් සාපරාදී බය ගැනීම. ඒ කියන්නේ මේ අනවශ්‍ය විදිහේ කැත වචනයක්වත් කියන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ කතාවෙන් ඉඳන් හැසිරීම දක්වා, ලිංගික හැසිරීම දක්වා, ඒ කියන්නේ ලිංගික අපචාර දක්වාම හැම දෙයක්ම නියෝජනය කරමින් තමයි මේ පනත ක්‍රියා මේ එළියට දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒ සියලුම දේවල් වලට සිදුවිය යුතු දඬුවම් මේ පනතේ තියෙනවා. එහෙනම් දැන් මේක ක්‍රියාත්මක කළ යුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී ලොකු වගකීමක් තියෙනවා ඒ අදාළ පීඨාධිපතින්ට, ඒ අදාළ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට, ඒ ප්‍රධානීන්ට විශේෂ වගකීමක් තියෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් මේ දේවල් නැවැත්වීමට අනික් පැත්තට ඕනම තැනක විනයක් තියෙනවා නම් ඒක රජය වේවා, පාසලක් වේවා, විශ්වවිද්‍යාල වේවා, පොලිසිය වේවා, ඕන තැනක විනයක් තියෙනවා නම් කටයුතු කරගෙන යෑමට, ඉස්සරහට දියුණු වීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපි මේ විශ්වවිද්‍යාල වලින් එළියට දාන්නේ මේ දැනුම පුරවගත්ත මිනිස්සු ටිකක්. මේ මිනිස්සු දැනුම විතරක් පුරවගෙන ඉන්න නිසා තමයි අද වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ රාජ්‍ය සේවය ගත්තත් මේ රට ඇතුලේ ඕනම තැනක. දැන් මේ බාන්නේ ඊයේ පෙරේදා තිබ්බ දුම්රිය මේ පාලකවරුන්ගේ ප්‍රශ්නේ. ඉතින් මේ වගේ මේ තවත් කෙනෙක් ගැන හිතන්නේ නැතුව තමුන්ගේ තියෙන පෞද්ගලික මේ උවමනාවන් වලට, ඒ වගේම අනික් පැත්තෙන් තියෙන ආත්මාර්ථකාමීත්වය ඉස්සරහට ඇවිල්ලා මනුෂ්‍යත්වය කියන දේ හැම වෙලාවෙම පහළට යන්නේ මේ වගේ මේ මුල ඉඳන් අපි මුල ප්‍රශ්නෙම අඳුනගන්නේ නැතිවීම නිසා. ඉතින් ඉස්සෙල්ලා අපේ මන්ත්‍රීතුමා, අපේ අශෝක මන්ත්‍රීතුමා කිව්වා ළමයෙක් එක වසරට දාන දවසේ ඉඳන් විශ්වවිද්‍යාලයට යන කම්ම පුදුමාකාර දුකක් අම්මලා තාත්තලා විඳින්නේ. ඒ අම්මලා තාත්තලා විඳින්නේ ඇත්තටම වදයක්. ඒක නවක වදයාස්ටත් වඩා ගියපු වදයක්. ඉතින් විශ්වවිද්‍යාලයටත් ගිහිල් ඉවර වෙලා මේ දේට නම් දරුවන්ට මුණ දෙන්න සිද්ධ වෙන්නේ අපි රටක් විදිහට මානසික පීඩණයට පත් වෙච්ච පීඩිත ජනතාවක් වෙලා ඉවරයි. අද වෙනකොට අර මම දැක්ක අනුජ විරසිංහ මැතිණිය යම්කිසි රූපවාහිනී වැඩසටහනක කිව්වා අඩියෙන් අඩියට සැලොන් තියෙනවා, සැලොන් දොරවල්. ඒ කියන්නේ අඩියෙන් අඩියට තියෙනවා කොණ්ඩේ කපන තැන්. ඒත් අඩුම ගණෙක් මේ ගමෙන් ගමටවත් හොයාගන්න නැහැ ඔළුව හදන තැන්, මොලේ හදන තැන්. ඒ කියන්නේ අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉඳන් සෑම තැනකම සෑම පුද්ගලයාම ඉන්නේ මානසික පීඩනයෙන්. ඒක අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීමිනුත් පේනවා, එළියට ගියම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැසිරීමකුත් පේනවා. හැම කෙනාටම යම් කිසි පොඩි හරි මානසික ලෙඩක් තියෙනවා. ඒ තියෙන්නේ මේ තියෙන මානසික අත්තිය දරා ගන්න බැරුව. ඉතින් ඒ නිසා මේකෙන් මේ පුංචි අහිංසක දරුවන්ගේ විනාඩියක් මේ අහිංසක දරුවන්ගෙන් පිළිගන්න එක නවත්තලා දාලා අපි නීතිය හරියට ක්‍රියාත්මක කරමු. මම ඉල්ලා සිටිනවා උසස් අධ්‍යාපන ඇමතුමාගෙනුත් මේ නීතිය ක්‍රියාත්මක වීමට, මේ නීතිය නිකම් පොතට සීමා වෙලා වැඩක් නැහැ, ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරුණු කාරණා දැම්මම මේ අද සිට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පියවර ගන්න. ඉස්සලත් මං අංකයක්වත් දැන් විශේෂයෙන්ම දෙමව්පියන්ට වගකීමක් තියෙනවා. තමුන්ගේ දරුවාගේ හැසිරීමේ වෙනසක් තියෙනවා නම් විශ්වවිද්‍යාලයට යන්න බෑ කියලා කියනවා නම් කරුණු දැනගෙන ඉවර වෙලා බය නැතුව ඉස්සලා පෙන්නපු අංකයට ඉස්සලා මං කියපු අංකයට දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවන්තිතුමිය. ඊළඟට යෝජනා අංක 5 ඒ යෝජනාවට එකඟද හිරුණිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමියගේ යෝජනාවට? ඊළඟ යෝජනාව යෝජනා අංක 5 ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා, පුත්තනම දිස්ත්‍රික්කයේ වෙල්ල තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීම. ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා. මේ අවස්ථාවේදී මුලාසනය සඳහා ආතිරක රාජ් මන්ත්‍රීතුමා පැමිණවා ඇත.
ඔගේ වාර්ත වේගෙ දෙන්නේ අශෝක ප්‍රේත මන්ත්‍රීතුමා කතා කරා. බොහොමත්ම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. පුත්තලන් දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ තියෙන දිගම මුහුදු තීරයේ හිමි. ඒ වගේම ලංකාවේ මුහුදු තීරයේ පැත්තෙන් ශ්‍රී ලංකාවට ලොකු අභිමානයක් සහ ආර්ථික වාසියක් ගෙනත් දෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ එක පැත්තකින් මුහුදු තීරය වගේම තවත් අනිත් පැත්තෙන් ගොවිබිම් කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත්තු බොහොම ලස්සන ආකර්ෂණීය දිස්ත්‍රික්කයක්. ඒ වගේම පොල් ත්‍රිකෝණයේ ඈත අතීතයේ ඉඳලා සරුස්සාර පොල් වගාවට හිමිකම් කියන දිස්ත්‍රික්කයක්. මේ සියල්ලම ගත්කල මුලස්නේ ගරු මන්ත්‍රීතුමනි, වර්තමානයේ වෙද්දී මේ රමණීය අලංකරණීය වූ මුහුදු තීරයේ ක්‍රමක්‍රමයෙන් මිනිසා විසින්ම විවිධ සංවර්ධන සහ විවිධ ව්‍යාපෘති මුවාවෙන් විනාශ වෙමින් පවතිනවා. ඒ වගේම ඒ මිනිසා විසින් කරන වෙනස්කම්වල අතුරු ප්‍රතිඵලයක් විදිහට ස්වභාවිකත්වය, එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසනයන් යටතෙත් මේ මුහුදු තීරය අද වෙද්දී මුහුදු ඛාදනයන් වලට ලක් වෙලා අපි මිනිස්සු විසින් දුක් විඳින්න ආරම්භ තියෙනවා. ඉතින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. සංචාර කර්මාන්තයෙන් යැපෙන තවත් විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ මුහුදු තීරය හරහා කලපු ආශ්‍රිතව ලුණු ලේවායම් පවත්වගෙන යමින් ඒ කර්මාන්තවල යෙදෙන අය ඉන්නවා. ඒ වගේම ඉස්සම් වගාව වැනි වෙනත් ලවණමය වශයෙන් කෙරෙන වගාවන් තියෙනවා. මේ සියල්ලම සමතුලිතය කර ගැනීමට මේ කඩුලාන සංරක්ෂණ ක්‍රමය, ඒ වගේම මුහුදු තීරයේ ආරක්ෂා කර ගැනීම, සංචාරකයන් මුහුදු තීරයේ රමණීයත්වය තුළ ඇදබැඳ ගැනීමේ ක්‍රමවේදයක් දියත් කළ යුතුයි. දැන් මම හිතන විදිහට අද මේ පාර්ලිමේන්තුව අපි සතුටු වෙන්නට ඕන. මගෙන් පස්සේ මං හිතන්නේ අදහසක් දක්වයි කියලා මම විශ්වාස කරනවා. හිටපු දිවංගත ධීවර අමාත්‍යවරයෙක් විදිහට මගේ දිස්ත්‍රික්කයට අමිල මෙහෙවරක් ඉෂ්ට කරපු පෙපෙස්සස් පෙරරා මැතිතුමාගේ පුත්‍රරත්නය අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපේ ආර්ථික කටයුතු රාජ ප්‍රතිපත්ති රාජ ඇමතිතුමා. ඉතින් මම එතුමා මේ සභාගෑරමේ ඉදිරිත් අපේ දිවංගත පෙස්සස් පෙර ඇමතුමාව සිහිපත් කරනවා. එතුමා මේ දිස්ත්‍රික්කයේ ඉන්න ධීවර ජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කළා. වර්තමානයේ ධීවර ජනතාව ඒ ගැන පැසසුමට ලක් කරනවා. වර්තමානයේ ධීවර ජනතාව ධීවර ජනතාව පිළිබඳව කතා කරන්න කෙනෙක් නැති ගානට සමාජ මතයක් ගොඩනගලා තියෙනවා. නිසා මුලාසනයේ මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නේ දිස්ත්‍රික්කයක් විදිහට ගත්තම අපිට දැවැන්ත ආකාරයෙන් බලපානවා. දිස්ත්‍රික්කයේ ජනතාවට හැම ආකාරයකම ඍජුව සහ වක්‍රව බලපාලා තියෙනවා. මේ මුහුදු තීරයේ ආරක්ෂාව වශයෙන්ුත් අපට විශාල විදිහට වාසගත තත්වයන් ඇති කරපු මුහුදු තීරයක්. ඒ මුහුදු තීරයේ ඉන්න ධීවරයා තමයි
රටේ එක්තරා කාලෙක යුද්ධ සමයක් තියෙන කාලෙක දීවරයා තමයිදී මුලින්ම අපේ රටේ යම් යම් ආක්‍රමණ සිදුවෙද්දී ඒ මුහුදු තීරයෙන් රට ආරක්ෂා කළේ. මුහුදු තීරය තුළ ඉන්න බෝට්ටුවේ යන ඒ වගේම තෙප්ප මේ යන දීවරයා දැක ගන්නවා අපිට යම් කිසි විදිහට ආක්‍රමණයක් සහ සතුරුගෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එනිසා අපි දීවරයා අසන්තෝෂ කරලා දීවරයාගේ හිත් තරලා පෙළලා දීවරයාගේ බලාපොරොත්තු සුණු විසුණු කරලා කවදාවත් රටක් විදියට ජය ගන්නත් බෑ, රටක් විදියට ඉදිරියට යන්නත් බෑ. මම කතා කරන්නේ ලංකාව මුහුදු තීරේ වෙන් කළොත් ලොකුම මුහුදු තීරේ හිමි මගේ දිස්ත්‍රික්කයේ පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්නේ. ඒ දීවර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අපි මේ පාර්ලිමේන්තුව තුළ මේ යෝජනාව සම්මත කරලා දෙයි, මේ යෝජනාවට එකඟ වෙයි, මේ යෝජනාවට එකඟත්වයේ පළ කරයි කියලා ගෞරවනීය මේ සභාවෙන් මං හිතන ඉල්ලීමක් කරමින් තමයි මම මේ කතා කරන්නේ. එනිසා දීවර පවුල්වල ජනතාව හැම මොහොතකම දුක් විඳිනවා. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් නැහැ. සනීච පාරක්ෂ පහසුකම් පිළිබඳව ඔවුන්ට නිසි අවශ්‍යතා ඉටු වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම දීවරයා කියපුවාම සමාජයේ යම් යම් තැන්වල අඩුමතරමේ පාර යන බස් එක නැග්ගාමත් යම් කිසි විදිහකට බෙදීම් වල ලක් කරලා ජනතාව හැසිරෙන තැන් අපි දැකලා තියෙනවා. නිසා අපි මේ රමණීය මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමට රජයක් විදිහටත් අමාත්‍යංශයක් විදිහටත් මේ පාර්ලිමේන්තුව විදිහටත් සමස්ත මන්ත්‍රී මණ්ඩලයේ විදිහටත් රටේ පුරවැසියා විදිහටත් වගකීමක් යුතුකමක් තියෙනවා කියන තැන ඉඳගෙන කටයුතු කරනවා නම් හොඳයි කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම අපට මේ මුහුදු තීරය හරහා සමහර ප්‍රදේශවල ඉදිවෙමින් පවතින ලංකාවේ නොරොච්චොල වැනි විදුලි බලාගාර තුලින් මේ රටේ විදුලි පද්ධතියට වෙන අමිල සේවය ගැනත් අපි සිහිපත් කරන්නට මේ හැම ව්‍යාපෘතියක් මෙද්දී සක්‍යතා වාර්තා කැඳවද්දී සුන්න ජල ජන ප්‍රදේශ හඳුනාගද්දී හැම මොහොතකම මේ මුහුදු තීරයට හැමදේම විසික් කරන්න පුරුදු වෙලා තිනවා. මුලාසිරිමේ මන්ත්‍රීතුමනි, එනිසා රටක් විදියට මේ පුංචි ශ්‍රී ලංකාවේ හතර වටෙන්ම වට වෙච්ච මේ මුහුදු තීරයේ පුත්‍රන් දිස්ත්‍රික්කයේ විදියට මම මේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට එදා ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ කරලා වසර හතරක් ඇතුළත පාර්ලිමේන්තුව දක්වාම ඒ දිස්ත්‍රික්කයේ වාසනාවන්ත ජනතාව මාව ගෙනාව. ඒ නිසා මගේ යුතුකමක් වගකීමක් දිස්ත්‍රික්කයේ මුලට කරගෙන කතා කරන එක. නමුත් මම අද මේ යෝජනාවත් එක්ක ඈඳනවා, එකතු කරනවා, මේක සමස්ත මුළු ලංකාව වටේම අපේ සුන්දර මුහුදු තීරය ආරක්ෂා කරගන්න කඩිනම් සහ විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. ඒ විධිමත් කඩිනම් වැඩපිළිවෙළ දියත් කරද්දී තැනින් තැනට සීමා කරන්නේ නැතුව මේ මුහුදු තීරයේ මුහුද කාදනේ සිදුවෙද්දී මම එක උදාහරණයක් කරන්නම්. ටී හැඩේ ගල් බැම්මක් දමනවා නම් ඒක හඳුනාගත්තු තීරය තුළ ගෙනහිල්ලා අවසානයේ මෝයේ කටක් හෝ එහෙම නැත්නම් ජලයේ තවත් ස්ථානයක් එක්ක සම්බන්ධ වෙන තැනක නවත්තන්න. නැත්තම් මුලාශ්‍රී මන්ත්‍රීතුමනි, යම් කිසි මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරලා ටී හැඩේ ගල් බැම්මක් දාලා අවසන් කරන්නේ ජනග්‍රහණය අධික දීවරය තොටුපළක් එහෙම නැත්නම් දීවර ගම්මානයක නම් ස්ථීර වශයෙන්ම තව මාසයක් එකක් අමාරක් යද්දී අර ගම්මාන පිටින්ම මූදර ගලාගෙන යනවා. එනිසා විධිමත් ක්‍රමවේද කියන්නේ හඳුනාගැනෙද්දී මේ ක්‍රමය හඳුනගෙන ඒ ප්‍රදේශයක්ම ආරක්ෂා කරද්දී ඒ ප්‍රදේශය ආරක්ෂා කරලා අවසන් කරන තැනදී එයින් නැවත පෙට් එක එහෙම නැත්තම් නැවත පෙරලලා අපට විනාශයක් සිදු නොවන ආකාරයේ සිදු කළ යුතුයි කියන යෝජනාව මම කරන්න සූදානම් වෙනවා. නිසා අපි මේ වැදගත් දවසේ තාමත් වැදගත් යෝජනා අතර මටත් මෙවිනි දිස්ත්‍රික්කයේ ජනතාව මූණපාලා තියෙන විශේෂයෙන්ම දීවර ජනතාව මූණපාලා තියෙන මේ ගැටලුව පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් ඒ වගේම දීවරයත් එක්ක බැඳුණු සංචාර කර්මාන්තය තුළ කටුනායක ගුවන් තොටුපළේ ඉඳලා විනාඩි 30ක් ඇතුළත ළඟා විය හැකි දිස්ත්‍රික්කයක් තමයි පුත්ලන් දිස්ත්‍රික්කේ. ඒ පුත්ලන් දිස්ත්‍රික්කේ තුල් වුණු තැන ඉඳලා තාමත් රමණීය, තාමත් වැදගත් වටිනා දේශගුණ සහ වටිනා සංස්කෘතික අංගයන් වලින් පිරි සංචාරක ආකර්ෂණය කර ඇති ස්ථාන තියෙනවා. නිසා ඒ ස්ථානවලට සංචාරකයෝ පැමිණෙන්නේ ඒ ස්ථාන බලනවත් එක්කම, වැඳ පුදා ගන්නවත් එක්කම, ඒ වගේම තමන් සතුටින් මානසික සුවයෙන් වින්දනයක් ලබන්නේ. නිසා ඒ වෙනුවෙන් සංචාරක කර්මාන්තයටත් මේ මුහුදු තීරයේ රමණීයත්වයේ එහෙම නැත්නම් සුන්දරත්වයේ එහෙම නැත්නම් ඒ මුහුදු තීරයේ තියෙන ආරක්ෂිත භාවය වැදගත් වෙනවා. නිසා මේ සියලු කාරණා පදනම් කරගෙන ලංකාවේ මුහුදු තීරයේ
ආරක්ෂා කර ගැනීමට විධිමත් කඩිනම් වැඩපිළිවෙළක් අධ්‍යයත් කරන්න කියලා යෝජනා කරමින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව තාමත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරමින් මානෙහෙට වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට යෝජනාව ස්ථිර කිරීම ගරු රෝහිණි කුමාරි විජයරත්න මැනිමි. විනාඩි 5යි ඔබතුමීට.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, ඈත අතීතයේ ඉඳලාම ආර්ථික මර්මස්ථාන වූයේ මේ අපේ රටේ වෙරළ තීරයේ, විශේෂයෙන් මාගම්තොට ගෝකන්න වරාය ඊළඟට තම්බපන්නි විජයාගමනයේ සිද්ධ වෙච්ච මේ මන්නාරම පුත්තලම වෙරළ තීරය. එනිසා අපි අද සලකා බලන්න ඕනේ අද කාලෝචිත යෝජනාවක් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගෙනාවා. එතුමා නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ රැක ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඉස්මතු කරමින් මම ඒ යෝජනාව ස්ථීර කරන ගමන්ම අපි වෙරළ තීරයේ රැකිය යුත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන් පොඩි හැඳින් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන්ම ආර්ථිකයෙන් 40% පෝෂණය වෙන්නේ සංචාරක ව්‍යාපාරය මුල් කරගෙන. එතකොට සංචාරක ව්‍යාපාරය මූලික වශයෙන් අපේ රටේ රැඳිලා තියෙන්නේ කඳුකරය හැරුණහම ආකර්ෂණීය වෙරළ තීරයේ මූලික කරගෙන. එහෙමනම් මේ වෙරළ තීරය අපි ආරක්ෂා කරොත් තමයි සංචාරකයන්ගේ ආකර්ෂණය තවත් වැඩි වෙලා අපේ රටට ඇදී එන්නේ. ඊළඟ කාරණය තමයි ධීවර කර්මාන්තය. මේ රටේ ආර්ථිකය පෝෂණය කරන තවත් කර්මාන්තයක් ධීවර කර්මාන්තය. එහෙනම් මේ ධීවර කර්මාන්තයේ ශක්තිමත් කිරීමට අපි විශේෂයෙන් වෙරළ තීරයේ රැකලා දෙන්න ඕනේ. අපි දන්නවා බෝට්ටුවේ නවත්තන එකේ ඉඳලා මාළුවන් බෝවීම දක්වා සියලු දේවල් සිදුවෙන්නේ මේ වෙරළ තීරයේ. විශේෂයෙන් කඩලාන එහෙම නැත්නම් කොරල්පර ආශ්‍රිතව මේ මාළු බෝවීම සිද්ධ වෙනවා. ඒ නිසා අපි වෙරළ තීරයේ රැකගැනීමේ අවශ්‍යතාවය මේ ධීවර කර්මාන්තයට ඍජුවම බලපානවා. ඊළඟට විශේෂ කාරණාවක් තමයි ජෛව විවිධත්වයෙන් බොහෝම අනූනයි අපේ රට වටා තියෙන ආසන්නයේ තියෙන මේ කුඩා දූපත්. එහෙමනම් විශේෂයෙන් යාපනයේ දූපත අරගත්තත් ජෛව විවිධත්වය අතින් බොහොම ඉහළ තැනක තියෙනවා. ලෝකයේ පිළිගත්ත ජෛව විවිධත්ව වෙරළ තීරයේ විදියට හැඳින්වෙන්නේත් මේ මන්නාරම වෙරළ තීරයේ සිට පේදුරු තුඩුව දක්වා වෙරළ තීරය. එනිසා අපේ රටට සුවිශේෂී වෙරළ තීරයක් තමයි මේ මන්නාරම් වෙරළ තීරය. ඒත් එක්කම ආසියානු කලාපය ඉදිරි වසර 50 තුල ජල මට්ටම ඉහළ යමින් රටවල් මුහුදට බිලිවෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි මාලදිවයින. එමනම් තව වසර 50ක් ඇතුළත අපේ රටටත් එවැනි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. එහෙමනම් අපි වෙරළ තීරයේ රැක ගැනීම අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මම කියන්න ඕනේ 2004 පැමිණි සුනාමි ව්‍යසනයෙන් අපේ රට රැකුණේ මේ කොරල්පර කඩලාන වගේම වැලි කඳු අපේ රටේ ත්‍රිකුණාමලයේ ඉඳලා පේදුරු තුඩුව දක්වා විශාල වැලි කඳු ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වැලි කඳු හේතුවෙන් තමයි අපේ රට අරතරමින් හරි සුනාමියෙන් ආරක්ෂා වුණේ. ඒ නිසා මම කියනවා වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම ඉතාමත් අවශ්‍යයි. මේ සඳහා හැදිච්ච පනතක් තියෙනවා වෙරළ ආරක්ෂණ පනත කියලා. ඒක තුලින් අනවසර ඉදිකිරීම් ඒ විතරක් නෙවෙයි ස්වාභාවික පරිසරයේ වෙරළ තීරයේ ආශ්‍රිතව විනාශ වීමක් සිද්ධ වෙනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්නට පුළුවන්. එහෙමනම් මම කියනවා මීට වඩා ශක්තිමත්ව මේ පනත ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් විදිහටත් දකිනවා. ඒ නිසා පුත්තලම වෙරළ තීරයේ පමණක් නෙවෙයි රට වටා වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් පවතින බවත් එම යෝජනාව ස්ථීර කරන ගමන් මම මේ සභාවට දැනුම් දෙන්නට කැමැතියි. ස්තුතියි.
ස්තුතියි. ගරු නිරෝෂි නිහල් ගලපති මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමනි, අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ගෙන්ලද යෝජනාව ඉතාමත්ම යහපත් යෝජනාවක් වශයෙන් සලකනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අපේ රට වටා අපේ මේ පුංචි කොදෙව වටා වෙරළතීරය කිලෝමීටර් 1620ක් තියෙනවා. මේ 1620 අතීතේදල මේ දක්වාම තියෙන එකක් වුණාට මුල් කාලේ මේකේ කඩතොළු දකින්න හම්බුනේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට ඉතාමත්ම සංකීර්ණ විදියට රට වටේම මේ තියෙන විරළතීරය මුළුමනින්ම විනාශ වෙලා මේක නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරන්න බැරි විදියට අවුල් සහගත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි අපි විශ්වාස කරනවා මේකට හේතුව තමයි විරළ කාදනය. මේ විරළ කාදනය ඉබේ සිදුවෙන එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේකට මිනිස් ක්‍රියාකාරීත්වය බලපානවා. ඒ බලපෑම තුළින් තමයි මේ විරළ කාදනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබතුමා ජීවත් වෙන පුත්තලම් දිස්ත්‍රික්කයට ඒ මිනිස් ක්‍රියාකාරකම් වල අනිසි බලපෑම නිසා මේ මහා දැවැන්ත විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. අපි මුලින්ම කල්පනා කළ බැලුවොතින් අපට දැනනවා මෙතෙක් කල මේ රටේ බලයට පත් වෙච්ච වසර 70 තුළ බලයට පත් වෙච්ච කිසිම ආණ්ඩුවකට ඒ වගේම ඒ බලයට පත් වෙච්ච ආණ්ඩුව හිටපු කිසිම නායකයෙකුට නායිකාවකට සහ විශේෂභාර අමාත්‍යවරුන්ට අමාත්‍යවරියන්ට මේ කිසිම කෙනෙකුට මේ විරළ කාදනය විනාශ වෙන මේක නවත්වන්න මොන මාර්ගයකවත් විධිමත් ක්‍රියාමාර්ග තිබුණා අපි නැහැ කියලා කියන්නේ ඒක එහෙම කියන එක වැරදි. ක්‍රියාමාර්ග තිබුණා නමුත් විධිමත් ක්‍රියාමාර්ගයක් මෙතෙක්කල් නොගැනීමේ අභාවාචක අත්දැකීමට තමයි අපි මේ මූණ දීලා තියෙන්නේ. ඒ නිසා මහා දැවැන්ත වෘක්ෂලතා විනාශේ මේකට බලපානවා. හඳු මුදුන් වල ඒ තියෙන දැවැන්ත ගස්කොළන් අපි වගාවන්ට විවිධ වගාවන්ට වර්තමාන දක්වාම ඒ වෘක්ෂලතා ගස්ම විනාශ කරනවා. ඒ විනාශ කරයින් පස්සේදී හඳු ප්‍රදේශ නිරාවරණය වෙනවා. කුඩා වැස්සක් වැස්සෙන් පස්සේදී ඒ කඳු වල තියෙන මතු පිට තියෙන පස්තික හොදගෙන එනවා. ගංගා පතුල් ගොඩ වෙනවා. ගංගා පතුල් ගොඩ වුණායින් පස්සේදී පොඩි වර්ෂාවක් දිනුවත් ගංගා පතුල් ගොඩ වීම නිසා ගං වතුර ඇති වෙනවා. ඒ ගං වතුරෙන් රොම්මඩ සෝදගෙන ගිහිල්ලා ස්වාභාවිකව
ඔබතුමාට විනාඩියක් තියෙනවා.
කලයට බාධා වශයෙන් තියෙන ඒ විරළ ඇතුලේ තියෙන කොරල් පර රසායනික සංයුතියක් මගින් මේ මඩවලි විනාශ වෙනවා. විනාශ වෙන පස්සේදී ඒක ඉවත් වෙනවා. ඉවත් වුණාන් පස්සේදී විරළ කාදනය ඇති වෙනවා. ඒක එක හේතුවක්. ඊළාන්ට විරළේ ගල් ඉවත් කිරීම අත්නොමතික විදියට විවිධාකාර දේශපාලන උම්බඩවන් මත තමන්ගේ එහෙංචයලාට අවසර දීලා මේ ගල් ඉවත්වක් නැතුව ස්වාභාවිකව පිටලා තියෙන ගල් ඉවත් කිරීම නිසා ඒ විරළ කාදනේ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ වගේම කඩුලාන විනාශ කිරීම පාරිභෝගිකතාවයකින් යුක්ත ඒ ගස්කොළන් ඒ වෙරළ තීරයෙන් ඉවත් කිරීම නිසා මුළුමනින්ම වෙරළ කාදනේ ඇති වෙනවා. ඒ වගේම ගැඹුරු මුහුදේ වැලි ඉවත් කිරීම අපි දිගින් දිගටම කිව්වා පැතුණු ආණ්ඩුව වලට පවතින ආණ්ඩුව වලට මේ මුහුද වැල තියෙන ඒ ස්වාභාවික වැලි වැටි ඒ කියන්නේ ඒ වැල නිදි ඉවත් කරන්න එපා කියලා. නමුත් මේවා අත්නොමතිකව මුදල පිළිබඳ විතරක් සලකලා මේ ඉවත් කිරීම නිසා බරපතල විදියට බලපානවා විරළ කාදනයට වැලි ඉවත් කිරීම. ඒ වගේම විරළෙන් වැලි ඉවත් කිරීමත් බලපානවා මේ මූදු කාදනයට. ඒ වගේම අනවසර ඉදිකිරීම් තම තමන්ගේ දේශපාලන උමනාවන් ඉෂ්ට කිරීම සඳහා කරන අනවසර ඉදිකිරීම් නිසා බරපතල විදියට මදට විරළට හානලා තිනවා. ඒ නිසා මෙන්න මේ අනිසි මිනිස් ක්‍රියාකාරකම් නවත්වනතුරු මන්ත්‍රීතුමනි මොන මාකාර කිව්වක්වත් අපට විරළ කාදනේ නවත්වන්න බෑ. ඒ නිසා කාලීනව හරි මේ தත්ත්වය ගැන සලකලා බල්ලා හිතලා බල්ලා විධිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන මෙන්න මේ විරළ කාදනේ යම් ප්‍රමාණකින් හරි නතර කිරීමට ක්‍රියාත්මක වෙන්නේ කියන බලකිරීම සහ ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි.